Honorable Segan Semasinghe, Court of Please, Honorable Denuga Vidana Gamagi, take the chair.
Karusan Semasing Mantua.
Garu Mulasana Ruda Mantumani, Mata Rohita Beguno, the Namatuage, Minitu Hatra Kalikutukarana. විශේෂයෙන්ම අද මේ ව්‍යවහාරික විගණනය ගැන සාකච්ඡා වෙන මොහොතේ අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා මට ඉස්සෙල්ලා කිරියල්ල ඇමතුමා මේ ව්‍යවහාරික විගණනය සම්බන්ධයෙන් සහ එහි හොයාගත්ත කරුණු ගැන කතා කරා මේකේ සම්පූර්ණ අලාභයක් හැටියට පෙන්වනවා බිලියන 20ක මුදලක් දැන් මේ කිරියල්ල ඇමතුමනේ මේ බිලියන 20ක මුදල පෙන්වන්නේ 2002 සිට 2016 මාර්තු දක්වා يعني 2002 අවුරුද්දේ ඉඳලා 2016 මාර්තු දක්වා සම්පූර්ණ බිලියන 20ක අලාභයක් සම්බන්ධයෙන් මේ ව්‍යවහාරික විගණන වාර්තාව පෙන්නනවා දැන් බලන්න ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි මේකේ 2002 2004 කාල පරිච්ඡේදය තුල يعني අවුරුදු 3ක කාල පරිච්ඡේදයක තොරතුරු හොයාගන්න නැහැ ඒ කියන්නේ මේ බිලියන විස්සක අලාභයක් වෙනවා 2002 ඉඳලා 2016 මාර්තු දක්වා කාල පරිච්ඡේදය තුල එතන 2002 2005 කාලය තුල තොරතුරු වාර්තා කරලා නැහැ කොහෙවත්. ඒතකොට කොයි කාලෙද මේ ආණ්ඩුව තිබ්බේ 2002 2005 කාලේ මේ තිබ්බේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. ඊළඟට ඉතා පැහැදිලිව මේ වාර්තාව තුල පෙන්නනවා 2005 සිට 2015 දක්වා කියන්නේ 2002 සිට 2015 දක්වා අලාභය බිලියන 10.4යි. බිලියන 10.4ක අලාභයක් පෙන්නනවා. හැබැයි ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි 2015 පෙබරවාරි මාසයේ 27 වෙනිදා ඉඳලා 2016 මාර්තු මාසයේ දක්වා අවුරුද්දකට ආසන්න කාලයක් තුළ පාඩුව බිලියන 9.7යි අමතුමනි. ඔබතුමාගේ සංඛ්‍යා ලේඛන හරි. හැබැයි ඔබතුමා කියන සංඛ්‍යා ලේඛන කාල පරිච්ඡේදය බලන්න. දැන් සමස්ත අලාභය ඔබතුමාලා කරපු අවුරුද්දයි මාසයකට ආසන්න කාලය තුල අලාභයයි ගත්තොත් බිලියන 9.7යි. එතකොට මේ බැඳුම් කර වංචා සිදුවෙච්ච සෑම අවස්ථාවකම ඒකට නායකත්වය අරගෙන තියෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විතරක් නෙමෙයි එතන ඒ අග්‍රාමාත්‍යවරයා හැටියට කටයුතු කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ හිටපුවාගේ බැඳුමා 2002 2005 කාලය තුලත් 2015 2016 මේ විගණනයේ සිදුවන කාල පරිච්ඡේදය තුලත් එතකොට අපිට උපකල්පනය කරන්න තියෙන්නේ සෑම මැතිවරණයකට ආසන්න වෙද්දී ආණ්ඩුවක් එක්සත් ජාතික පක්ෂය මෙහෙව්වා නම් ඒ මැතිවරණයේ මෙහෙවන්න මේ රටේ බැඳුම් කර නිකුතුවක් කළා මහා වංචාවක් කළා ඒ මුදල් එක්සත් ජාතික පක්ෂය අපේක්ෂක නැතර බෙදා ගන්නවා මේක තමයි 2005 ජනාධිපතිවරණයට මුදල් හොයා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය භාවිත කරේ ඊළඟට 2015 මහා මැතිවරණය සඳහා තමන්ගේ අපේක්ෂකයන් සංවිධායකයන්ට මුදල් ලබා දෙන්න කටයුතු කරේ මේ මහා බෙදුම් කර වංචාව. එහිඳා දැන් වංචාවක් කරපු අය ඒ වංචාව සම්බන්ධයෙන් විගණනය කරන්නේ නැතුව වෙනත් කාල පරිච්ඡේදයන් ගැන විගණනය කිරීම සම්බන්ධයෙන් අපි පුදු වෙනවා. හැබැයි ඕනෑම සොයා ගැනීමක් තියෙනවා නම් ඒ කාරණා සම්බන්ධයෙන් නීතිය හමුවේ කටයුතු කරන්න අපේ ආණ්ඩුව පසුබට වෙන්නේ නැහැ. ඒක මොන ආණ්ඩුවක් යටතේ මොන නිලධාරීන් යටතේද උනේ කියන කාරණාව සම්බන්ධව අපිට අදාළ වෙන්නේ නැහැ. නමුත් ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි අපිට තියෙන ප්‍රශ්නේ මෙතන මේ බැඳුම් කර වංචාව පළවෙනි බැඳුම් කර වංචාව 2015 පෙබරවාරි මාසේ 27 ඊළඟට 2016 සිදුවන බැඳුම් දෙවෙනි බැඳුම් කර වංචාව මේ වංචාව සිදුවෙන්නේ ඉතාම සංවිධානාත්මකව සංවිධානාත්මකව කියලා ඇමතුණු මම මේක මීට කලින් මේ පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කරලා තියෙනවා කොහොමද මුදල් ඇමතිවරයාට මුදල් මහා බැංකුව අයත් නොවෙන්නේ මුදල් ඇමතිවරයාට අයත් නොවන මහා බැංකුව හදිසියෙම අග්‍රාමාත්‍යතුමාගේ අතට ගැසට් වෙනවා එතන තමයි ඒ මහා පරිමාණ වංචාව සිදුවෙන්නේ උදේ මෝර්නින් බ්‍රෙක්ෆාස්ට් මීටින් එකක් තියෙනවා එතන තමයි සැලසුම් කරන්නේ ඒකට එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමා එනවා කිරියල් ඇමතිතුමා ගෝබතුමා සම්බන්ධ වුණේ නැහැ කියලා ඒ මීටින් එකට මලික් සමර වික්‍රමතුමා එවකට මම ප්‍රශ්න කරා මේතුමා කිව්වා එතුමා පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා සහභාගී වුණේ අගමැතිතුමාගේ උපදේශකවරයෙක් හැටියට කියලා කබීර් රෂීම් හිටපු ඇමතිතුමා සම්බන්ධ වෙනවා ඒ රෂීමට ඒ වගේම මහා බැංකුවේ මේ හොරකමට හොම හොරකම මෙහෙවපු මහවැංගු අධිපතිවරයා සම්බන්ධ වෙනවා. මෙතන තමයි පළවෙනි හොරකම සම්බන්ධයෙන් සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ. මේ සම්බන්ධයෙන් මේ විගණන වාර්තාව තුළ සඳහනක් වෙන්නේ නැහැ. මේවා බරපතල කාරණා. ඊළඟට මේ ඔබ වතු කරන කාරණා, ඔබ අවුරුදු 30කට මේ ස්ථාවර ආණ්ඩුවක් 2015 බිහි වුණේ නැහැ. ඊළඟට ආර්ථික ස්ථාවරත්වයක් මේ රට තුළ තිබෙන්නේ, දේශපාලන ස්ථාවරත්වයක් මේ රට තුළ තිබෙන්නේ. එහෙම ස්ථාවරත්වයක් නොමැතිව අස්ථාවර ආණ්ඩුවක්, අස්ථාවර ආර්ථිකයක්, අස්ථාවර රජයක් යටතේ ඔබ නිකුත් කරන්න තීන්දුව කරන අවුරුදු 30කට බඳුන් කරන එකතුවක්. කිසිම රටක ස්ථාවරත්වයක් නැතුව අවුරුදු 30කට බඳුන් කරන එකතුවක් සිදු වෙලා නැහැ. මෙන්න මේවා තමයි මේ වංචාවට සාධක වෙච්ච කාරණා. දේශපාලන ස්ථාවරත්වයක්කුත් නැතුව, ආර්ථික ස්ථාවරත්වයක්කුත් නැතුව, රජයත් ස්ථාවර නොවී ආණ්ඩුව තීන්දුව කරනවා අස්ථාවර රජයක්, අස්ථාවර ආර්ථිකයක් යටතේ අවුරුදු 30ක් එහාට බඳුන් කරන එකතුවක් කරන්න. ඒකේ සාමාන්‍ය 9.5% පොලිය 12% දක්වා වැඩි කරනවා. සාමාන්‍ය 9.5% පොලිය 12% දක්වා වැඩි කරනවා. 2.5% අමතර අලාභයක් සිදු වෙනව අවුරුදු 30ක් දක්වා එක බලපෑමක් සිදු වෙනවා. මෙන්න මෙතන තමයි එක්සත් ජාතික පක්ෂය මැදිහත් වෙලා ඔවුන්ගේ හොරකම් වලට යන්නේ. ඊළඟට මේ නිතරම මේ ඔබතුමාලා කතා කරා ඍජු නිකුතුව සම්බන්ධයෙන් සහ වෙන්දේසි ක්‍රමයේ යටතේ නිකුත් කිරීම. ඩිරෙක්ට් ප්ලේස්මන්ට් සිස්ටම් එක හොඳ නැහැ. ඒක යටතේ වංචාවක් සිදු වෙනවා. හැබැයි ඔක්ෂන් කරන්න ඔබතුමාලා තීන්දුව කරා ආණ්ඩුවක් යටතේ ඔක්ෂන් යටතේ මේ හොරකම සිදු වෙන්නේ නැහැ කියලා අපි පැහැදිලිව කියනවා. මේ ඔබතුමාලා ඔක්ෂන් සිස්ටම් එක අරගෙන ඇවිල්ලා හඳුන්වා දීමක් දීලා ක්‍රියාත්මක කරන්නේ මේ බැඳුම් කර වංචාව හරහා මේ මූල්‍ය දරස්කන්ධය සූරාගෙන කන්න. තමුන්නාන්සලාට දේශපාලන වශයෙන් පැවැත්වීම සඳහා මේ සූරාකෑම කරන්න තමයි එක්සත් ජාතික පක්ෂය මේ ඩිරෙක්ට් ප්ලේස්මන්ට් සිස්ටම් එක අයින් කරලා මේ ඔක්ෂන් සිස්ටම් එක අරගෙන ඉන්නේ. ඊළඟට ඉතා පැහැදිලිව මේ ඔඩිට් එක තුළ කියනවා මේ 5යි ඇලෙයිරක් 6යි ඇලෙයිරක් 11 යටතේ. මේ යටතේ කියනවා පිළිගත් වග විභාගයකින් තොරව තමයි මේ ඍජු නිකුතුව අයින් කරලා මේ ඔක්ෂන් සිස්ටම් එක අරගෙන එන්නේ කියලා. මේකත් බරපතල කාරණාවක්. ඔබතුමාලම පත් කරපු එක්සත් ජාතික පක්ෂයේ කුණු ටික හොදගන්න පත් කරපු ෆොරෙන්සික් ඔඩිට් එක කරපු ඔඩිට් එක යටතේ කියනවා මේ 5යි ඇලෙයිරක් 6යි ඇලෙයිරක් 11 යටතේ කියනවා පිළිගත් ක්‍රමවේදයක් යටතේ නෙමෙයි මේ ඩිරෙක්ට් ප්ලේස්මන්ට් සිස්ටම් එක අයින් කරලා තියෙන්නේ කියලා. එතනින් එහාට මොනවද මේක පිළිබඳව කතා කරන්නේ? ඔබතුමාලට කිසිම අවස්ථාවක තහවුරු කරන්න බෑ ඒක. ඒක ඉතාම පැහැදිලි. ඉන් සෙක්ෂන් 5.6.11 it says that the governor has acted inappropriately to cancel the direct placements without a proper study on the pros and cons on direct placements. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේක සිතා මතා මහා වංචාවක් වෙනුවෙන් මේ මහා බැංකු බැඳුම් කර නිකුතුව සිදු කරලා තියෙනවා. මොකද්ද අපේ රටේ විගණකාධිපතිවරයාගේ කාර්යභාරය? අපේ රටේ විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් මේ රටේ ජනතාව සහ රජයක් පවත්වන විශ්වාසය සම්බන්ධයෙන් මොකද වෙන්නේ? විගණකාධිපති දෙපාර්තමේන්තුවට 2018 අවුරුද්දේ 2018 අවුරුද්දේ ඒ අවශ්‍ය පඩිනඩි ගෙවලේ පවත්වාගෙන යාම සඳහා මිලියන 1464ක් ආණ්ඩුව වෙන් කරනවා. මිලියන 1464ක් වෙන් කරනවා 2018 අවුරුද්දට. හැබැයි එක්සත් ජාතික පක්ෂය කුණු හොදන්න පත් කරපු මේ ෆොරෙන්සික් ඔඩිට් එක, ඒ බ්ලැක් ලිස්ට් වෙච්ච සමාගම් විසින් පත් කරන ඔඩිට් එක, ඉන්දියාවේ කරනවා කියලා ලංකාවේම කරන ඔඩිට් එක, මේක ඉන්දියානු සමාගමකට ලබා දුන්නාට මේ ඔඩිට් එක සිදු වෙන්නේ ලංකාවේ ඒ ආයතනවලින් සිදු වෙන්නේ. මේ ආයතනෙට විතරක් මිලියන 275ක මුදලක් වෙන් කරනවා. මාස 7ක් සේවකයෝ 30කට. කොහොමද මේ ඔඩිට් එක මේක සාධාරණ සිදු වුණා කියලා කියන්නේ? අපිට මේ විගණනාත්මක විගණන වාර්තාව සිදු වෙච්ච ආකාරය පිළිබඳ අපිට ප්‍රශ්න තියෙනවා. මේක සිදු කරේ එක්සත් ජාතික පක්ෂය හොදන්න කියන කාරණාව ගැනත් ඕනෑමටත් වඩා සාක්ෂි මේ වෙනකොට අද රට තුල තියෙනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මෙතන වංචාවකට යම් කණ්ඩායමක් සම්බන්ධ වෙලා ඉන්නවනම් එයාලට දඬුවම් දෙන්න. ඒ සඳහා අපි රජයක් හැටියට මූලිකත්වය ගන්නවා. අපි තමුන්නාන්සලා වගේ එක එක තෝරාගත්ත එක එක කියලා නෙමෙයි දඬුවම් කරන්න අපි සූදානම් නැහැ දේශපාලන වශයෙන්. තමුන්නාන්සලාගේ ආණ්ඩුව මේ කඩාවැටෙන්න මූලික හේතුව තමයි තමුන්නාන්සලාගේ ආණ්ඩුව පොලිසියට ටාගට් දුන්නා. පොලිසියට මොකද දීපු ටාගට් එක? රාජපක්ෂවරු සිරගත කරන්න ටාගට් එකක් පොලිසියට දුන්නා. පළවෙනි වතාවට අපි ඇහුවේ පොලිසියට ආණ්ඩුව ටාගට් එකක් දෙනවා දේශපාලන වශයෙන් විරුද්ධ මත ධර්ණය දඩයම් කරන්න. පොලිසිය රාජපක්ෂවරු දඩයම් කරන ටාගට් එකේ යනවා. ආණ්ඩුව කොතෙක් දුරට පොලිසිය අර ආණ්ඩුව දීපු ටාගට් එකට ගියාද කියලා පරීක්ෂණය කරනවා, නිරීක්ෂණය කරනවා. රට සමස්තයක් හැටියට කඩා වැටෙනවා. ගරු සභාපතිතුමනි, මේ රටේ සමස්ත ආර්ථිකය 6.8% මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහෙවපු ආර්ථිකය 1.6% වැටෙන්න මූලිකම හේතුව වුණේ. අද මේ රටේ ජනතාවට ආර්ථික ගැටලුවක් නිර්මාණය වුණේ. අද තුන් වේලක් කන ජනතාවට තනි වේලකුත් අමාරුවෙන් කන පරිසරයක් මේ රට තුළ 2019 අවුරුද්ද වෙද්දී නිර්මාණය වුණේ. 2019 අවුරුද්ද වෙද්දී නිර්මාණය වෙන්න ප්‍රධාන හේතුව මේ බඳුන් කරේ සිදු වෙච්ච වංචාව. මේන් තමයි ව්‍යාපාර කඩා වැටුනේ. පාරයිනේ බුලත් විද විකුණන පෙට්ටි කඩේ කරපු ඒ ව්‍යාපාරිකයා පවා කඩා වැටුණා. තේ කඩයක් කරපු කෙනා පවා කඩා වැටුණා. තමුන්නාන්සලා වැටුප් පැඩි කිරීම ගැන කතා කරා. හැබැයි තමුන්නාන්සලා වැටුප් පැඩි කිරීම ගැන කතා කරාට අර පැත්තෙන් මේ රටේ පුද්ගලික සහ රාජ්‍ය ආයතන වල වැඩ කරන සේවකයෝ මිල දී ගන්න පුළුවන් ඔවුන්ගේ හැකියාව ක්‍රමානුකූලව වැටෙනවා. 6% දක්වා මිල දී ගන්න පුළුවන් ප්‍රමාණය ඔවුන්ගේ භාණ්ඩ ආසයෝ මිල දී ගන්න පුළුවන් ප්‍රමාණය වැටෙනවා. මේ ඔබතුමාලගේ මහ බැංකුව විසින්ම ලබා දීපු වාර්තා. ඒ හින්දා මේ කරපු බරපතල අපරාධය සම්බන්ධයෙන් අපේ රටේ ජනතාව තියෙන සෑම මැතිවරණයකදීම එක්සත් ජාතික පක්ෂයට දඩුවම් දෙනවා. දඩුවම් දෙනවා. ඒ හින්දා තමයි තමුන්නාන්සලා 2015 බොරු කියලා ආණ්ඩුව කරගත්තා. තමුන්නාන්සලා 2017 2015 අගෝස්තු මාසේ කුමන්ත්‍රණකාරී ආණ්ඩුවක් පිහිටවුවා. කුමන්ත්‍රණකාරී ආණ්ඩුවක් පිහිටවුවා. හැබැයි තමුන්නාන්සලාට 2015 අගෝස්තු මාසේ පිහිටවපු ආණ්ඩුවට ජනවරමක් ආපහු 2018 වෙද්දි ගන්න බැරි වුණා කිරියල්ලමතු. අවුරුදු දෙකමාරක් තමුන්නාන්සලා රට බලහත්කාරයෙන් පාලනය කරා. අවිධිමත්ව රට පාලනය කරා. පලිගැනීමෙන් හොරකමින් රට පාලනය කරා. මේ රටේ ජනතාවට අඩුම ගානේ ස්වර්ණ ජන ඡන්දයිතියවත් දුන්නේ නැහැ. ජනතාවට තමන්ගේ බලත් පාලන ආයතනයේ නියෝජිතයපත් කරගන්න අවුරුදු දෙකමාරක් බලන් ඉන්න උනා. එක්සත් ජාතික පක්ෂය මේ කෝප් කමිටුවට තමන්ගේ නියෝජිතයපත් කරා. හැබැයි පත් කරාට විටින් විට ඕන අයව අස් කරගත්තා. විටින් විට අයව පත් කරා. පොත් ලිව්වා. හිටපු ඇමතිවරු පොත් ලිව්වා. බැඳුම් කරේ ඇත්ත නැද්ද කියලා. මේ සිදුවෙච්ච දේවල් කරු ඇමතුමනි. ඊළඟට අපි දැක්කා කෝප් කමිටුව ක්‍රියාත්මක වෙද්දි විමර්ශනය සිදුවෙද්දි එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෝ අර අර්ජුන් නැලෝෂියස් අර්ජුන් මහින්ද්‍රලත් එක්ක දුරකථන සංවාද තියෙනවා. කවුරුත් මේ වාර්තාව එළියට දාන්න සහයෝගය දුන්නේ නැහැ. අද මේ ෆොරෙන්සික් රිපෝර්ට් එක වෙනුවෙන් කතා කරන එක්සත් ජාතික පක්ෂය දියුගුණසේකර වාර්තාව එළියට දාදී නඩු දැම්ම කිහිල්ල. දියුගුණසේකර වාර්තාව සභාගත කිරීමට විරුද්ධව නඩු දැම්ම විතරක් නෙවෙයි, මේ රටේ 2015 දී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරවන්න පාදක වෙච්ච කාරණාවක් තමයි එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු කණ්ඩායම ආරක්ෂා කරගන්න රටේ පාර්ලිමේන්තුව විසුරුවා නිසඳු වුණා හිටපු ජනාධිපතිවරයාට. එතුමා ප්‍රසිද්ධිය කිව්වා, ඇයි එහෙම තනකට ගියේ? හොරගමක් වුණේ නැත්තම්, වංචාවක් සිදු වුණේ නැත්තම්, ඒ වංචාවක් සිදු වුණ නැහැ කියලා කියන්න පුළුවන් නම් ඇයි පාර්ලිමේන්තුව විසුරුවා ඇරියේ අගමැතිවරයා සහ ආණ්ඩුව බේරගන්න? ඒ හින්දා එක්සත් ජාතික පක්ෂයට මේකෙන් කුණුවක හොද ගන්න බෑ.
දොර එමතුමා මට දාන්න තව විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. කුණුව හොද ගන්න බෑ එක්සත් ජාතික පක්ෂයට. ජනතා EPF එක විතරක් නෙවෙයි ගරු ඇමතුමනි, මේ යටේ රටේ ඕනෑම රාජ්‍ය ආයතනයක සිදු වෙලා තියෙනවා නම් වංචාවක්, ඒ වංචාව සොයා බල අදාළ කණ්ඩායම් වලට දඬුවම් දෙන්න අපේ ආණ්ඩුව පසුබට වෙන්නේ නැහැ. තමුන්නාන්සේලාගේ ආණ්ඩුව තියෙන කාලේ තමුන්නාන්සේලා ඒ දඬුවම් වලට පෙරමුණ ගත්තේ නැහැ. ඔබතුමාලා රාජපක්ෂවරු දඬුවම් කරන්න පෙරමුණ ගත්ත විදියට මේ හොරු දඬුවම් කරන්න ගත්තා නම් තමුන්නාන්සේලාගේ ආණ්ඩුව කඩා වැටෙන්නෙත් නැහැ. තමුන්නාන්සේලාට මේ තරම් බොරුවක් කරන්න ඕනි වෙන්නේ නැහැ. යෝන් ඇමතුමාලා කීප සැරයක් මොකට පෙනී හිටියා. හැබැයි තමුන්නාන්සේලාට එක් කරන්න බැරි වුණා. ඇයි ඒ? මේ ආණ්ඩුව කිචන් කැබිනට් එකකින් තමයි පාලනය වුණේ. කිචන් කැබිනට් එකකින් තමයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව පාලනය වුණේ. සමහර පාලනය කරන ආණ්ඩිය අඩුම ගානේ පාර්ලිමේන්තුවවත් හිටියේ නැහැ. ඒ හින්දා අපි මේ කතා කරන්නේ මේ වාර්තාව හරහා කරුණු හෙළිදරව් වෙලා තියෙනවා. ඒක අපි නෑ කියන්නේ නෑ. ඒක පක්ෂග්‍රාහී කරුණු කියන කාරණාව පිළිබඳව තමයි අපි මේ කතා කරන කාරණාව. හැබැයි ඒකත් අපිට අදාළ වෙන්නේ නෑ. අපි බැඳුම් කර මගඩියට සම්බන්ධ වෙච්ච කණ්ඩායම් වලට මේ රටේ නීති පද්ධතිය තුළ දඩුවම් කිරීම අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ සිදු වෙනවාමයි. ඉන්දියකට සම්බන්ධ වෙච්ච අය, දුරකථන ඇමතුම් තියා පැවැත්වපු අය, තමන්ට ඕන විදිහට අර ජනාධිපති කොමිසමේදී තමන්ට ඕන විදිහට ප්‍රශ්න අහගත්ත අය, පොත් ලියපු අය, බැඳුම් කර හොරුත් එක්ක ඒ විමර්ශන කටයුතු සිදු කරද්දී ඊමේල් ගනුදෙනු කරපු අය, ජංගම දුරකථනයෙන් කතා කරපු අය, WhatsApp දුරකථන පණිවිඩ ගත්ත අය, ස්ථාවර දුරකථන පණිවිඩ ගත්ත අය, මේ සියලු දෙනාටම ඉදිරියේදී රටේ නීතිය හමුවට ඇවිල්ලා දඩුවම් විඳින්න සිදුවේ. තමුන්නාන්සලාට ජනතා අධිකරණයෙන් දඩුවම් දීලා තියෙනවද? ජනතා අධිකරණයෙන් තමුන්නාන්සලාට දඩුවම් දීලා තියෙනවා. හැබැයි මේ රටේ පවතින නීති පද්ධතිය තුළ ඒ සියලු දෙනාටම දඩුවම් ලැබිය යුතුයි. ඒකයි අපි කියන්නේ, මේ තමුන්නාන්සලා කලබල වෙන්න එපා. මේ බැනුම් කර වංචාව සම්බන්ධයෙන් තමුන්නාන්සලාගේ යුගයේ සිදුවෙච්ච දේවල් වලටත් දඬුවම් විඳින්න සිදුවෙයි. ඊට පෙර කාලවල වල යම් යම් වක්‍රමිකතා සිදු වෙලා තියෙනවා නම් ඒ කණ්ඩායම් වලටත් ඒ දඬුවම් විඳින්න සිදුවෙයි. හැබැයි අපි තාම පැහැදිලිව කියනවා, වංචාවක් සිදු කරපු ආකාරය, සැලසුම් සහගත වංචාවක් සිදුවීමයි ඒ ගනුදෙනුවක් සිදු කළා අලාභයක් වීම අතරේ වෙනසක් තියෙනවා. අපි මේ කියන්නේ කාරණා. හැබැයි අලාභයක් සිදු වෙලා තියෙන්නේ යම් දැනක වංචාවක් සිදු වෙලා තියෙනවා නම් ඒක නැත්නම් අපි දීර්ඝව පරීක්ෂණය කරනවා. ඒක කිසිම සැකයක් නැහැ. මොකද අපිට මේ ලැබිලා තියෙන ජනවරම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට දීපු ජනවරම, ඊළඟ අප්‍රේල් මාසේ පවත්වන මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ලැබෙන ජනවරම, මෙන්න මේ සියලු හොරකම් වලට දඩුවම් දෙන්න සහ සාධාරණ පරීක්ෂණ කරන්න අවශ්‍ය ජනවරම. ඒ වගේම තමයි මේ බඳුන් කර වංචාවේදී ෆුට් නෝට් ගහපු අය, කෝල් දීපු අය, පොත් ලියපු අය, උසාවි ගිහිල්ලා වාර්තා එළියට දාන්න එපා කියලා උසාවි ගියපු අයද කවුරුත් මේ සභාව තුළ අපි දකින්නේ නැහැ. මේ නම් කියේ සහේ හොරකමට ඉරිජුව දායකත්වය. ඒකනේ හොරගම් කළා ඒ සල්ලි ටික තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට
බෙදාගත්තා
ඉන්නවා මිසක් මැතිවරණ ව්‍යාපාරයට බෙදාගත්තා ඉන්නවා මිසක් ඍජුවම ඒ හොරකම සැලසුම් කළා, හොරකම ක්‍රියාත්මක කළා, ඒ ප්‍රතිලාභ කරලා ආර්ථිකය කඩා බිඳනාන්න ඍජුව සම්බන්ධ වෙච්ච කිසිම කෙනෙක් මේ සභාව තුල අතර දෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය අපි හිතුවා එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණත් එක්ක හවුලේ අපේ ආණ්ඩුව විවේචනය කරන්න යෝජනාවක් කරගෙන ආවාම අඩුම ගානේ හොරකමට සම්බන්ධ වෙච්ච අය මේ අවස්ථාවේදී කියලා. දැන් වාහන ගෙනාවු නැති අය නැගිට කිව්වා අපි වාහන ගෙනාවේ නැහැ. දැන් මොකද්ද වැරද්ද? වාහන ගෙනාවු කාරණේ නෙමෙයි කියන්නේ, ඒ වාහන සම්බන්ධයෙන් නිවේදනය වෙච්ච ප්‍රවෘත්ති නාලිකාවට තමයි සියලු දෙනා මේ අද කටයුතු කරේ එයාලට විරුද්ධව. එහෙනම් හොරකමක් කරේ නැත්තම් ඒ හොරකමට සම්බන්ධත් නැහැ කියලා හෘද සාක්ෂියට අනුව විශ්වාස නම් මං හිතන්නේ මේ චෝදනා ලැබුව අය, මම නම් කියන්න කැමති නැහැ, චෝදනා ලැබපු අය මේ සභා ගැබ තුල අද රැඳී සිටීම ඉතාම වැදගත් වෙනවා. හැබැයි ඒකත් සිදු වෙලා නැහැ. ඉතින් මම මීට වඩා කතා කරන්නේ නැහැ. මේ වார்த்தාව සම්බන්ධයෙන් අපේ කිසිම විශ්වාසයක් නැහැ. අපි පිළිගැනීමක් කරන්න සූදානම් නැහැ. හැබැයි විගණකාධිපතිතුමා විසින් නැවතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා සත්‍ය තොරතුරු රට හමුවේ හෙළිදරව් කිරීම ඉතාම වැදගත් වෙනවා. පොලිස්ටි
බොමසුදී පාර්ලි චම්පිකර අනගමැතිතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද අපි විසින් මේ පාර්ලිමේන්තුවේ විවාද කරන්නේ අතිශය වැදගත් කාරණයක් පිළිබඳව. මොකද අපි සියලු දෙනාම දන්නවා දූෂණය පිළිබඳ කාරණය මේ රටේ පාර්ලිමේන්තුව ආරම්භ වෙච්ච 1948 පළවෙනි පාර්ලිමේන්තුවේ ඉඳන්ම තිබිච්ච කාරණයක්. විවිධාකාරයේ දූෂණ පවතිනවා. කෙලින්ම මූල්‍ය දූෂණ පවතිනවා. රජයේ කිසියම් වැඩක් කරගන්න ගියාම, බලපත්‍රයක් ගන්න ගියාම කිසියම් මුදලකට ඒක හොමාරු වෙනවා. ඒ වගේම කිසියම් ආකාරයකට ව්‍යාපාරිකයෝ යම් යම් සංවර්ධන කටයුතු කළා ලාභාංශ වලින් කොටස් ලබා දෙන දූෂණයන් තියෙනවා. ඒවා ඍජු මූල්‍ය දූෂණ. ඊළඟට ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පිටපැනලා යම් යම් දෑ සිදු කරද්දී තෝරාගත් අයට පමණක් ඒ කොන්ත්‍රාත් ලබා දීමේදී ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කළමනාකරණ දූෂණයන් පවතිනවා. සාමාන්‍යයෙන් මේ රටේ විගණකාධිපතිවරයා විසින් විමර්ශනයට ලක් කරන්නේ අන්නේ ආකාරයේ ප්‍රසම්පාදනයේ පවතින දූෂණ පමණයි. හැබැයි මේ රටේ ඉතාම බරපතලම ගැටලුව තමයි මේ තාක්ෂණික දූෂණය. ඒ කියන්නේ සාමාන්‍ය විගණකාධිපතිවරයාට, විගණනයේ නියැලලා ඉන්න ගණකාධිකාරීවරුන්ට තමන්ගේ විශේෂඥතාවයක් නැති ශේෂ්ත්‍රයක් පිළිබඳව ඇතිවෙන දවන්ත දූෂණ තමයි අපි හඳුනාගන්නේ තාක්ෂණික දූෂණ කියලා. විදුලි බල හා බලශක්ති ශේෂ්ත්‍රයේ පැවතිච්ච තාක්ෂණික දූෂණ පිළිබඳව මම කෘතියක්ම ලියලා තියෙනවා, බලය හා බලේ නමින්. ඒ මොකද රටේ විගණකාධිපතිටවත්, එම නැත්තම් ඒ ශේෂ්ත්‍රයට අදාළ නොවන අනිකුත් ශේෂ්ත්‍රවලටවත් ඒ වංචා හෙළිදරව් කර ගැනීමට නොහැකි වීම නිසා. ඒ නිසා මේ ඕහාරික වார்த்தාව අතිශය වැදගත්. මොකද බලගත්ු තාක්ෂණික දූෂණයක් මේ රටේ සිදුවෙමින් පැවතිච්ච හෙළිදරව් කරපු වார்த்தාවක් හැටියට මේක අපි හඳුනා ගන්න. මේ කොටස් දෙකයි. එකක් අර අර්ථ සේවක අර්ථ සාධක අරමුදල, වැඩ කරන ජනතාවගේ අරමුදල, එක මේ සමහරු අඳුරලා තිනවා රජයේ අරමුදලක් කියලා. ඒක රජයේ අරමුදලක් නෙමෙයි. ලක්ෂ 26කට අයිති. ඒ වගේම ලක්ෂ 186ක ගිණුම් තියෙන වැඩ කරන ජනතාවගේ එකක්. ඒ නිසා සේවක අර්ථ සාධක අරමුදලට යම් කිසි පාඩුවක් වෙනවා නම් ඒ පාඩුව වෙන්නේ ඒ වැඩ කරන ජනතාවට මිසක් රජයට නෙවෙයි. ඊළඟට ඒ වගේම මේ සේවක අර්ථ සාධක අරමුදලත් ප්‍රාථමික ගණුම්කරුවත් මැදිහත් කළා සිදු කරන ලද බැඳුම් කර ක්‍රියාදාමයේ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් මෙහි තියෙනවා. කරු මූලාසනාධිපති මණ්ඩුතුමනි, මේ රටේ බැඳුම් කර මගින් රජයට අවශ්‍ය මුදල් සම්පාදනය කිරීම ආරම්භ වුණේ 1998 ඉඳන්. 1998 ඉඳන් ඇතිවෙච්ච මේ ක්‍රියාවලිය ඉතාම පොඩියට, ඒ වගේම අද තියෙන තත්ත්වයන් එක්ක ගත්තාම ඉතාම සරලව සිදුවීම් පැවතිච්ච දෙයක්. මේ ව්‍යවහාරික වාර්තාවේ පෙන්ලා දීලා තියෙනවා 2002 2004 කාලෙදී පවා මේ වාර්තාවට විගණනය කර ගැනීමට අවශ්‍ය ප්‍රමාණයටවත් අවශ්‍ය තොරතුරු හරියමන් ආකාරයට මහ බැංකුවේ නිලධාරීන් පවත්වගෙන ගියේ නැහැ කියලා. ඒ අනුව අපිට පෙනී යනවා මුල් කාලයේදී මේක ඊතරම් බරපතල ප්‍රශ්නයක් තිබුණ නැහැ. වසර 2008 සිට මේ බැඳුම් කර කියන එක මහ පරිමාණයෙන් රටට මුදල් උපයන, රටේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට මුදල් සපයන ප්‍රධානම ක්‍රියාවලිය බවට පරිවර්තනය වුණා. ඒක නිසා මේ ව්‍යවහාරික වාර්තාව අපට ඉතාම වැදගත් ඒ පැත්තෙන් බැලුවහම. ඒ වගේම මේ ව්‍යවහාරික වාර්තාව හදපු ආයතන ගැන, ඒ අයගේ පැටිකිරිය ගැන නොඑක් කතා පවත්වනවා. විශේෂයෙන්ම මේ විගණන වාර්තාව කරපු KPMG ආයතනයේ ලෝකයේ තියෙන විශාලතම Big 4 විශාලතම ආයතන හතරෙන් එකක්. ඒක ඇමරිකා එක්සත් ජනපදයෙන් මූලස්ථානයේ තියෙන එකක්. ඒ වගේම මේ වීඩියෝ ආයතන එක යුරෝපා සම්භවයක් සහිත ආයතනයක්. ඒක ලෝකයේ තියෙන පස්වෙනි විශාලතම විගණන ආයතනය. ඒ නිසා මේ විගණන ආයතනවල පැටිකිරිය මේවනේ මේ අවරගණයේ විගණන ආයතන හැටියට පෙන්වා දීමට උත්සාහ දැරීම තරම් විහිළුවක් තවත් නැහැ මූලාසන අරුඬ මන්ත්‍රීතුමනි. ඒ වගේම මේකෙන් පෙන්වලා දීලා තියෙන වැදගත් කාරණේ මොකක්ද? එකක් තමයි කරුණු කීපයක් මේකෙන් පෙන්වලා දීලා තියෙනවා. එකක් තමයි මේ රටේ අපි දැනන් හිටියේ ණය ආයෝජනය කරලා ඒ ආයෝජනය කරන ණය වලින් යම් යම් දූෂණ සිදුවීම ගැන විතරයි අපි මෙච්චර කාලයක් අහලා තිබුණේ. නමුත් මේ මගින් එළිදරව් වෙලා තියෙනවා ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රජයේ අවශ්‍යතාවයන් වලට අවශ්‍ය කරන අරමුදල් සම්පාදනය කිරීමේදී දූෂණය සිදුවලා තියෙනවා කියන එක මේ ව්‍යවහාරික වාර්තාවෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේම මේ ව්‍යවහාරික වාර්තාවේ පෙන්ලා දීලා තියෙන ඉතාම වැදගත් කාරණේ මේකයි. මොකද මේ රටේ 2015 2016 හඬ නැගිච්ච දේ තමයි, ඒක බොරුවක් නෙවෙයි, මොකද්ද? මහදවල් මහ බැංකුව මහ මංකොල්ලයක් ඇවා කියලා 2015 පෙබරවාරි 27ත් 2016 මාර්තු 28 වෙනිදා. ඒ පිළිබඳව විශේෂ වාර්තාවක් මේ ව්‍යවහාරික වාර්තාවේ 4 වෙනි වාර්තාවේ තියෙනවා. නමුත් මේ ව්‍යවහාරික වාර්තාවේ සමස්තය පෙරලා දීලා තියෙන්නේ මොකද්ද? මේක හුදකලා සිදුවීමක් නෙවෙයි කියන එක. මේ 2015 2016 වෙච්ච සිදුවීම හුදකලා සිදුවීමක් නෙවෙයි. හුදකලා සිදුවීම් දෙකක් නෙවෙයි. 2008 සිටම මේ ක්‍රියාදාමය ලංකාවේ සිද්ධ වෙලා තියෙනවා කියන එක මේ ව්‍යවහාරික වාර්තාවේ බොහොම පැහැදිලිව පෙන්ලා දීලා තියෙනවා. ඒකෙන් සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳවත් පෙන්ලා දීලා තියෙනවා. මෙතෙන්දී මොකද්ද යොදාගෙන තියෙන්නේ? මෙතෙන්දී මේ අයගේ මහා නිදාණයේ හැටියට යොදාගෙන තියෙන්නේ මොකද්ද? අර සේවක අර්ථ සාධක අරමුදල වැඩ කරන ජනතාවගේ අරමුදල තමයි යොදාගෙන තියෙන්නේ. 2008 සිට රටේ පොලී අනුපාත පාලනය කරන්න වැඩ කරන ජනතාවට ලැබෙන්න ඕන ප්‍රතිදානය ලබා නොදී මහ බැංකුවට අවශ්‍ය විදිහට පොලී අනුපාත කෘතිමව පවත්වාගෙන යන්න අන්න සේවක අර්ථ සාධක අරමුදල යොදාගත්තා. 2011 ඉඳන් ප්‍රාථමික ගණුම්කරුවන්ගේ ද්විතීයක වෙළඳ පොලේ ඒවා මිලදී ගැනීමට සේවක අර්ථ සාධක අරමුදල යොදාගත්තා. දැන් මෙතන ආන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? පාඩුවක් වුණා වංචාවක් වුණේ නැහැ. පාඩුවේ වංචාවේ වෙනස මොකක්ද? යම් කෙනෙක් චේතාන්විතව පාඩුවක් කරලා කිසියම් වෙනත් පිරිසකට ඒකෙන් ලාභයක් වාසියක් වෙන්න ක්‍රියාදාමයන් අනුගමනය කරනවා නම් ඒක හුදු පාඩුවක් නෙවෙයි, ඒක පැහැදිලි වංචාවක්. මේ වார்த்தාවෙන් පෙන්ලා දීලා තියෙනවා 2011 2003 කාලෙදී මහ බැංකුවේ එවකට අධිපතිවරයා මහ බැංකුවේ කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියකට විධිමත් ක්‍රියාදාමයකට පිටින් ගිහිල්ලා ආයතන ගණනාවක් ප්‍රාථමික ගණුම්කරුවන් හැටියට බඳවාගත් බව. ඒ වගේම මේ හැම ප්‍රාථමික ගණුම්කරුවෙක්ගේම එතුමාගේ ඥාතීන් සේවය කළ බව. ඒ නිසා අද තියෙන වගකීම තමයි මේ ව්‍යවහාරික වාර්තාවේ පෙන්ලා දීලා තියෙන සිදුවෙච්ච ක්‍රියාදාමය ගැන දැන් නීතිපති දෙපාර්තමේන්තුව, දැන් පොලිසිය, දැන් අධිකරණයේ ක්‍රියාත්මක විය යුතුයි ඒ ආයතන මොනවාද ඒ ආයතන වලින් ලාභ ලබා ගත්ත ලාභය කාටද ගියේ කියන එක පිළිබඳව සොයා බැලීමේ වගකීම තියෙනවා වංචාව සොයා ගන්න පුළුවන් වෙන්නේ එතනයි මම පොඩි උදාහරණයක් කියන්නම් මේ බඳුන් කර සිද්ධියට වඩා දවැන්ත වංචාවක් කරපු ආයතනයක් තමයි ඉන්ට්‍රස් ආයතන ඒ ඉන්ට්‍රස් ආයතනයේ වංචාව රුපියල් බිලියන 12යි ඒ ඉන්ට්‍රස් ආයතනයේ මුදල් අද අපිට පේනවා මේ වටිනා කාර් සේල් දාගෙන අද ඉන්ට්‍රස් ආයතනයේ මුදල් ආයෝජනය වෙලා තියෙනවා එහෙනම් දැන් පොලිසියේ ඒ වගේම අධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුවේ වකිම තමයි මේ ඕහාරික වාර්තාව පදනම් කරගෙන මේ ලබාගත් ලාභ කාටද ගියේ අර ඇලෝසියස් ගේ ලාභ ගියා වගේම සොයා බැලීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ඒ වගේම අපි පළමුවෙන්ම කියන්න ඕනේ මේ පාඩුව විතරක් පෙන්නලා තියෙනවා ලාභෙ පෙන්නලා නැහැ කියලා පාඩුව පිළිබඳ කාරණේ අපි ගත්තාම ඒක තමයි පෙන්නලා දෙන්න ඕනේ विगणने वार्ता विसी हार दहस अधिक विविध गणधन परीक्षा कल बल्ला वंचनिकाकारेण देवल कथाकर सिद्धवेच गणधन सियगान की देखा मे कथाकर देखा मे कथाकर गणधन सियगान की देखें निश्चित पाड़ वंचा सिद्धवेचितिगा सदा अभी अधिकरण क्रिया मार्ग गण बल कर ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා දැන් මේ ආණ්ඩුවේ වගකීම තමයි තමන්ගේ පාලන කාලය තුල සිදුවෙච්ච මේ දහසකට අධික ගණදෙනු පිළිබඳව හරියට හොයලා බලලා ඒ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම තමයි වගකීම එසේ නොවනා තාක්කල් අර්ජුන් මහේන්ද්‍රන් ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියකුත් නැහැ අර්ජුන් ඇලෝසියස් ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියකුත් නැහැ අජිත් නිවාඩ් කබ්‍රාල් සහ එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් පීබී ජයසුන්දර මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මේ අය මේකට සම්බන්ධද නැද්ද කියන එක පිළිබඳ විධිමත් අධ්‍යයනයක් නොකොට මිත්‍රෝ ඒ වගේම මෙතන තියෙනවා ඊටාම බරපතල ප්‍රශ්න ගණනාවක් ඒක තමයි මම මේ ප්‍රකාශ කරන්නේ මෙතන තියෙනවා පැහැදිලි ව්‍යුහාත්මක ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නය ගැන මේ ගරු පාර්ලිමේන්තුවේ අවධානය මම යොමු කරනවා ඒ මොකද්ද රජයේ මුදල් අවශ්‍යතාවය මුදල් අමාත්‍යාංශයේ විසින් राज्य न्याय දෙපාර්තමේන්තුවට පවරන राज्य न्याय දෙපාර්තමේන්තුව උත්සාහ කරන්නේ හැකිතාක් අඩු පොලියට ණය ලබා ගන්න. අනිත් පැත්තෙන් සේවක අර්ථ සාධක අරමුදල බලන්නේ තමන්ගේ ධනය හැකිතාක් වැඩි පොලියට ආයෝජනය කරන්න. කවුද මේ දෙකම පාලනය කරන්නේ? මේ දෙකම පාලනය කරන්නේ මහ බැංකුව. එතකොට මහ බැංකුව එක පැත්තකින් රාජ්‍ය න්‍යාය දෙපාර්තමේන්තුව හරහා පුළුවන් තරම් අඩු පොලියට ගන්න බලනවා. අනිත් පැත්තෙන් සේවකර්ථ සාධක අරමුදලට පුළුවන් තරම් වැඩි පොලියට ගන්න බල. මේ විසංවාදය පවතින තාක්කල් මේ ව්‍යුහාත්මක ගැටලුව මහ බැංකුවේ පවතින තාක්කල් මේ අර්බුදය හැමදාම තියෙනවා. මහ බැංකුවේ අධිපතිට ලැබෙන අභිමතානුසාරී බලයක් හැම විටම ට්‍රිලියන 2.5කට ආසන්න මේ දවැන්ත අපේ රටේ තියෙන විශාලතම විශ්‍රාමික වැටු පරමුදල තමන්ට රුචි ආකාරයට පාවිච්චි කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මම කැමැති මේ පාර්ලිමේන්තුවේ අපි යෝජනා කරන්න මැලේසියාවේ සිංගප්පූරුවේ පවතිනවා වගේ සේවක අර්ථ සාධක අරමුදල වෙනම ආයතනයක් මගින් වෙනම ආකාරයකට පාලනය කරන්නත් ඒ වගේම අර රාජ්‍ය ණය ආයතනයේ පබ්ලික් ඩෙඩ් ඩිපාර්ට්මන්ට් එක අත් අවශ්‍ය මුදල් අමාත්‍යාංශය යටතේ පාලනය කරන්නත් මහ බැංකුව ස්වාධීන නිරීක්ෂකයෙක් හැටියට මේ වෙන්දේසියේ කටයුතු වලට නියාමකයෙක් හැටියට
මැදිහත් වෙනවා. විනාඩි කාලයක් තියෙනවා.
ඇවුන්න. මට විනාඩි 15යි යා.
12යි තියෙන්නේ.
මහබැංකුවට නියෝගයක් ලැබිලා තියෙනවද මුදල් අමාත්‍යාංශ ඒ වගේම මහ බැංකුව විසින් 6 මාසයකට පෙර බැඳුම් කර පිළිබඳව නිශ්චිත වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ මේ දිනවල මේක වෙනවයි කියලා. එසේ පිටතින් මැදිහත් වීම කළා තියෙනවද මුදල් අමාත්‍යාංශය? එසේ පිටතින් මැදිහත් වීම කළා තියෙනවද මහ බැංකුව අධිපතිවරයා? එසේ පිටතින් මැදිහත් වීම කළා තියෙනවද මුදල් මණ්ඩලය? මෙන්න මේවා පිළිබඳව විධිමත් අධ්‍යයනයක් අවශ්‍යයි. මේ ඕහාරික වාර්තාව කළා තියෙන්නේ මේ පිළිබඳ දත්ත පද්ධතියක් අපට ලබා දීම විතරයි. දැන් මේ පිළිබඳව වරදකරුවන් කවුද වංචාව කවුද කියලා සොයා බැලීම සඳහා අපි ක්‍රියාත්මක විය යුතුයි මේ පාර්ලිමේන්තුවේ කියන එක මම යෝජනා කරනවා. ඒ වගේම මින් ඉදිරියට රටේ ණය ගණදෙනු පිළිබඳව ඒවගේම මේ ණය ගනුදෙනු සිදු කරන ආකාරය පිළිබඳව අභිමතානුසාරී බලයක් තමන්ට නැති බලයක් මහ බැංකුව අධිපතිවරු තමන් අතට අරගෙන තමන් විතරක් දන්න පුජ්‍යලික තොරතුරු පිටස්තරයින්ට ලබා දීලා ඒ හරහා දවැන්ත අයතා ලාභ උපයන මේ ක්‍රියාදාමයට තිත තැබිය යුතු යුගය ඇවිදලා තියෙනවා. ඒ නිසා මම කියන්න ඕනේ මේ ඕහාරික වார்த்தාවෙන් මේ රටේ සුදු කරපටි අපරාධකාරයෝ කවුද කියන එක පෙන්ලා දීලා තියෙනවා. මහත්තුරු වගේ ඉඳගෙන ඉංග්‍රීසියෙන් කතා කරගෙන විදේශ රටවල් වලට තමන්ගේ සබදියාවන් පවත්වගෙන මේ රට තුල බොහොම වංශක්කාර පෙනුමක් තියෙන හැබැයි සුදු කරපටි අපරාධකාරයෝ ටිකක් මේක මෙහෙවලා තියෙනවා කියන එක පැහැදිලි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ආර්ථික තීරණ ගැනීමේදී බැංකු පොලී අනුපාතය පවත්වාගෙන යන්න රටේ මූල්‍ය පොලී අනුපාතය පවත්වාගෙන යන්න ඒක තමන්ගේ අභිමතානුසාරී දෙයක්ද වෙළඳපොළ බලවේග විසින් කරනවාද නැද්ද කියන එක පිළිබඳව තීරණය කිරීමට මැදිහත් වෙච්ච ආර්ථික ඝාතකයෝ පිරිසක් ඉන්න විත්තියත් අපි මතක තියාගන්න ඕනේ. ඒ ප්‍රධාන ආර්ථික ඝාතකය අද රටේ ප්‍රධානම නිලධාරියා. අද රටේ ප්‍රධානම පරිපාලන නිලධාරියා තමයි රටේ මේ ප්‍රධාන ආර්ථික ඝාතකය හැටියට ක්‍රියාත්මක වෙච්ච පුජ්‍යලයා. මේ රට අද වැටිලා තියෙන මේ ණයබර මේ ආණ්ඩුව අද වැටිලා තියෙන මේ ණයබරට ප්‍රධානම හේතුව තමයි ඉව බව නැතුව වාණිජ ණය අරගෙන ඒ ආර්ථික ඝාතකය මේ රට වට්ටපු තැන. ඒ වගේම මේ ඝාතකයින්ට සුදු කරපටි අපරාධකාරීන්ට රකවරණය දෙන වංශක්කාර මංකොල්ලකාරෝ පැලක් ඉන්නවා. වංශක්කාර මංකොල්ලකාරෝ පිරිස. අන්නේ තුංගොල්ලන්ගේ එකතුවෙන් මේ ක්‍රියාදාමය සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ ඕහාරික විගණනය මහ බැංකු බැඳු කරවල විතරක් නෙමෙයි. විඥානා ගණදෙනුවට අවශ්‍යයි ඕහාරික විගණනයක්. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා 10ක් ගත්ත සිද්ධිය සොයා බලන්න ඕහාරික විගණනයක් අවශ්‍යයි. බලශක්ති ශේෂ්ත්‍රයේ කංජතේ ශේෂ්ත්‍රයේ මේ
සාමාන්‍යයන්ට අවසන් කරන්න
කරන්න බැරි ඒ සියල්ල සොයා බැලීමට ඕහාරික
ධර්මන්තුමා අවසන් කරන්න.
ඒ නිසාම අවසාන වශයෙන් කියනවා මේ රටේ සෑම ජනතාවක්ම දැනගත යුතුයි මේ තුන් ආකාරයක හොරු රංචුව ගැන සුදු කරපටි අපරාධකාරයෝ ගැන ඒ වගේම අර ආර්ථික ඝාතකයෝ ගැන ඒ වගේම වංශක්කාර මංකොල්ලකාරයෝ පිළිබඳව දැනගත යුතුයි. එසේ නොවන පරිසකකින් මේ පාර්ලිමේන්තුවත් ඉදිරි රජයත් කොයි පක්ෂයේ හෝ වේවා ගොඩනගා ගැනීමට මේ ඕහාරික විගණනෙන් ඇස්සැරීමක් කළා තියෙනවා. ඒ සඳහා කටයුතු කළ යුතුයි කියන එක ඉල්ලා සිටමින් මම නියඳ වෙනවා.
බොහොම සුදී මෙලකට මහින්ද අමරවිර ඇමතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද ඉතාමත් වැදගත් විවාදයකට සම්බන්ධ වෙන ලැබීම පිළිබඳව සතුටු වෙනවා. මේ ඕහාරික වාර්තා පිළිබඳව විවාදයේදී මා පළවෙනියටම සිහිපත් කළ යුතු වෙනවා මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් තමයි මේ වාර්තාව සකස් වෙන්නේ. ඒ වගේම මේ බැඳුම් කර සිද්ධිය මුල්වරට අල්ලස් කොමිසමට අරගෙන ගියේ මම. අල්ලස් කොමිසමට අරගෙන ගිහිල්ලා ඒ පිළිබඳව ජනතා මතයක් නිර්මාණය කළා. මාධ්‍ය තුලනොත් ඒ වගේම රටේ කතාබහට ලක් වෙන්න පටන් ගත්තා. ඒ වෙලාව වෙනකොට සමහර කට්ටිය කිව්වා මේක සම්පූර්ණ බොරුවක් කියලා. මේ වගේ දෙයක් වෙලා නැහැ කියලා. ඒ වගේම ඒ වෙලාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනම කමිටියක් පත් කරා. ඒ කමිටිය පත් කරේ සම්පූර්ණ සිරිකොතේ වැඩ කර කණ්ඩායමක් තමයි ඒ කමිටිය තුල හිටියේ. ඒගොල්ල වார்த்தාවක් දෙනවා මේක කිසිම වංචාවක් උනේ නැහැ කියලා. දැන් මං හිතන්නේ අපි අර්ජුන් මහේන්ද්‍රන්ව ඒ වගේම ඇලෝසියස්ලා අල්ලන්න හොයනවා වගේම ඒ බොරු වார்த்தාව දීපු කණ්ඩායමත් අල්ලල ප්‍රශ්න කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ අයට කවුද සල්ලි දුන්නේ මේ වගේ වார்த்தාවක් සකස් කරන්න කියලා. එතන නීතිඥ කණ්ඩායමක් එමෙ හිටියේ. මොකද බොරු වார்த்தාවක් සකස් කළා දීලා පාර්ලිමේන්තුවත් ඒ වගේම රටත් නොමග යවන තත්ත්වයට කටයුතු කරා ඒගොල්ලෝ. ඊට පස්සුව මේක කෝප් කමිටුවට ඉදිරිපත් කළා. ඉන් අනතුරුව ජනාධිපති කොමිසමක් දක්වා ගෙනහිල්ලා අඛණ්ඩ පරීක්ෂණයකින් පස්සේ තමයි දැන් වැරදි කාර්යයන් පිළිබඳව හෙළිදරව් වෙන්න පටන් ගන්න. මේ අතරෙම අර්ජුන් මහේන්ද්‍රන් මේ රටින් පනිනවා. මේ රටින් යන්න යනකොට මේ කාරණය සම්බන්ධව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනකොට කිව්වා අග්‍රාමාත්‍යවරයා කිව්වා ඒවකට ඉන්නපු නෑ විවාහ උත්සවයකට යන්නේ ගිහිල්ලා ඔහු ආපහු වෙනවා කියලා. ඒ සාධිකය දුන්නා. ඔහුට යන්න ඉඩ දුන්නා. දැන් අද වෙනකන් ඔහු අල්ලගන්න බැරි වෙලා තියෙනවා. අද වෙනකන්. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිතුමාගේ මේ ආණ්ඩුව තුලින් මම දන්නවා ඔහුව කොහේ හිටියත් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ වෙලාවේ මේ වංචාව දූෂණය නිවැරදි කර ගැනීම සඳහා විවිධ කණ්ඩායම් විවිධ උපක්‍රම යෙදුවා. එක පැත්තකින් ෆුට්නෝට් දමමින් කට්ටිය එක එක දේවල් කරන්න ගත්තා, ඒ වගේම පොත් ලියන්න ගත්තා. මේ සම්බන්ධව විවිධ අවස්ථාවන්වල විවිධ විදියට මේ වංචා දූෂණ වලට සම්බන්ධ වෙච්ච කට්ටිය බේර ගැනීම සඳහා විවිධ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වුණා. අද මේ විවාදෙත් පේන්නේ යන්නේ මොකද්ද? දැන් කියනවා ඒගොල්ලා වැරදි නම් ඉස්සරහට වැඩිය ඉන්න වැරදිකාරයෝ ඒගොල්ලෝ අල්ල ගන්නකම් මේගොල්ලෝ අල්ලන්න එපා කියලා. මම කියන්නේ ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ඉස්සර වැරද්දක් කරත් ඒ වැරද්ද වැරද්දම තමයි. පස්සේ වැරද්දක් කරා නම් ඊටත් වැඩිය වැරදි. මොකද පසුගිය ආණ්ඩුව කාලේ නැත්තම් 2015ට පෙර තිබුණු ආණ්ඩුවේ වැරදි අල්ලන්න, ඒ වගේම ඒ ආණ්ඩුවට විරුද්ධව ඒ වංචා දූෂණ හොයන්නම තමයි ඊළඟ ආණ්ඩුව බලයට පත් වුණේ, යහපාලන ආණ්ඩුව. ඉතින් ඒ ආණ්ඩුවේ කාර්යභාරය තමයි ඒව හොයාගන්න එක. ඒව හොයනවා පැත්තක තියලා ඒ ආපු යහපාලනයට ආපු ආණ්ඩුව වංචා දූෂණ හොරු අල්ලන්න ආපු ආණ්ඩුව හොරකම් කරන්න පටන් ගත්තා. මහ බැංකුවේ මහදවල් මේ මංකොල්ලේ කෑවා. මේක ගණන් හිලව පිළිබඳව තවම හරි විස්තරයක් නැහැ. මේක ගණන් හිලව බලන්න බැරි ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. මේක ගණන් හිලව බලන්න බෑ. එකක් තමයි මේ හරහා මූල්‍ය වෙළඳපොළ පිළිබඳව අස්ථාවර තත්ත්වයක් ඇති වුණා. විශ්වාසයක් නැති වුණා. රටේ වගේම ජාත්‍යන්තරයේ අපේ රට ගැන විශ්වාසය පළුදු වුණා. විදේශීය ආයෝජකයෝ මේ රටේ ආයෝජනය කිරීමෙන් වැළකුණා. දේශීය ආයෝජකයෝ මේ රට අතහැරලා යන්න ගත්තා. මේ මහ බැංකුව පිළිබඳව විශ්වාසයක් නැති වුණාම, වංචා දූෂණ සිදු වුණාම රට බංකොලොත් වෙනවා කියන දකින්නකොට කවුරුවත් ආයෝජනය කරන්නේ නැහැ. ඒ නිසා මම දන්නවා මේ කිසිම මුදලක් මේ කිසිම එකක් හරියට ගණන් කරන්න පුළුවන් කමක් නැහැ. මේ රට ප්‍රපාතයට යන්න අන්ත අද වෙනකොට මේ රටේ මේ අවුරුද්ද වෙනකොට ණය වාරිකයයි පොලියයි ගෙවා ගන්න රාජ්‍ය ආදායම් මදි වෙන තත්ත්වයට අපි පත් වෙලා තිබෙනවා. අපේ සම්පූර්ණ රැකියා විශාල ප්‍රමාණයක් පසුගිය කාලේ රැකියා දශලක්ෂයක් ඉලක්ක කරගෙන යෝජනා ඉදිරිපත් වුණත් මම කියනවා මේ සිද්ධිය නිසාම රැකියා ලක්ෂයක් විතර නැති වුණා. මොකද ලංකාවේ ආයෝජන කරපු අය ඒ ආයෝජන වෙනත් රටවල්වලට ගෙනියන්න ගත්තා. ලංකාවේ ආයෝජනය කරන්න විශ්වාසයක් නැති වුණා. ඒ වගේම ලංකාවේ ආයෝජන කරන්න ආපු විදේශිකයෝ ඒගොල්ලෝ ආපස්සට හැරිලා ගියා මේ රටේ මූල්‍ය වෙළඳපොළ ගැන තිබුණු විශ්වාසය නැති නිසා. ඒ වගේම තමයි මේ කාරණේ හරහා බැංකු පොලිය වැඩි වෙනවා. මහා භාණ්ඩාගාරේ තැන්පත් කරන මුදල්වල සල්ලි මුදල්වල පොලිය වැඩි වෙනවා. ඒ හරහා මිනිස්සු කරේ මොකද? තමන් ආයෝජනය කරන්නේ නැතුව තිබුණු සල්ලි ටික බැංකුවේ දාගෙන හිටිය එක කට්ටිය අනිත් කට්ටිය ගිහිල්ලා වෙනත් රටවල්වල ආයෝජනය කරන්න පටන් ගත්තා. අපේ රටේ කී දෙනෙක් වෙනත් රටවල්වල ආයෝජනය කරාද කියලා හොයලා බලන්න. ඒ පසුගිය කාලේ ඒ විවිධ ශ්‍රේෂ්ඨවල ඉඳපු අපේ රටේ ඉඳපු ව්‍යාපාරිකයෝ ඒ වගේම ආයෝජකයෝ ගිහිල්ලා බංග්ලාදේශවල ඒ වගේම ඉන්දියාවේ සමහර කට්ටිය මියන්මාර්වල ගිහිල්ලා ඒ රටවල්වල කර්මාන්ත පටන් ගත්තා. ඒ රටවල්වල ව්‍යාපාර පටන් ගත්තා. අපේ රට තුල මේ ආයෝජන කිසිම දෙයක් සිදු නොවන මට්ටමට ආවයි කියන එක අපි පැහැදිලිව සඳහන් කරන්න ඕන. ඒ නිසා මේක බොහොම සුළුවට සලකලා මේ දැන් චෝදනා කරාට වැඩක් නැහැ. මේක 2015ට පෙර මේ මෙච්චර වුණා ගණන් හිලව් කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඒ කාලේ තිබුණා නම් ඒක හොයාගන්න තිබුණා. ඇයි හොයාගන්න බැරි වුණේ? ඒ කාලේ තිබුණා නම් හොයලා දඬුවම් දෙන්න තිබුණා. ඒවා මොකක්වත් නොකර දැන් ඒක ගැන කිව්වට වැඩක් නැහැ. මම කියන්නේ ඒ කාලේ කරා නම් වැරද්දක් දැනුත් කමක් නැහැ හෙව්වට. නමුත් දැනුත් කමක් නැහැ දඬුවම් දුන්නට. හෙළිදරව් කරගත්තට අපි විරුද්ධ වෙන්නේ නැහැ. මම කියන්නේ ඒ කාලේ හොරකම් කරා නම් ඒත් වැරද්ද. ඊට පසු කාලීන හොරකම් කරා නම් ඒකත් වැරද්ද. මේ ආණ්ඩු කාලේ හොරකම් කරන්න යනවා නම් ඒකත් වැරද්ද කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මේ රටේ ජනතාව හොරකමට අද එරෙහිව සටන් කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එළියට ඇවිල්ලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව පිළිබඳවත් විශ්වාසය නැති වෙලා තියෙනවා. ඒ නිසා තමයි පසුගිය කාලයක් තිබුණා සහරාන් බෝම්බ ගහනකොට සමාජ මාධ්‍ය ජාලාවල ගියේ මොකද්ද? මේ බෝම්බේ පාර්ලිමේන්තුවට ගැහුවා නම් හොඳයි කියලා. මොකද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගැන විශ්වාසය නැති වුණා. මේ පාර්ලිමේන්තුවේ හිටිය 225 දෙනාම හොරුද? මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම හොඳ නැද්ද? නැහැ. කීප දෙනෙක් හරි කරපු වැරදි නිසා
විශේෂයෙන්ම මේ මහා බැංකු සිද්ධීන් වගේ දේවල් වලදී ඒ හිටපු සමහර අයගේ සම්බන්ධතාව නිසා ජනතාවගේ විශ්වාසය කඩ වුණා. ඒ වගේම අනිත් සමහර වෙලාවට පාර්ලිමේන්තුවේ ඇති වෙච්ච හැසිරීම් නිසාම ජනතාවගේ විශ්වාසය කඩ වුණා. ඒ නිසාවෙන්ම පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න කියන තත්ත්වයට ජනතා මතයක් නිර්මාණය වෙමින් ආවා. නමුත් මම අද කියන්න කැමති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාමත් දැඩි ලෙස අද පියවර අරගෙන තියෙනවා මේ ආණ්ඩුව තුළ වංචා දූෂණ නැති කරන්න. එතුම එක පැත්තකින් නාස්තිය ආම කිරීම සඳහා කටයුතු කරනවා. එතුමට ලැබුණු වරප්‍රසාද කප්පාදු කරගත්තු නායකයෙක්, ජනාධිපතිවරයෙක් විදියට ජනාධිපතිවරයාට ලැබුණු වරප්‍රසාද කප්පාදු කරමින් තමන්ගේද හිතවත්ද මොනතරම් දේශපාලන සම්බන්ධයක්ද තියෙනවා කියන එක පිළිබඳව සැලකිලිමත් නොවි වංචා දූෂණ වලට සම්බන්ධ වෙච්ච අයට දඬුවම් ලබා දෙන මට්ටමට එතුමා අද කටයුතු කිරීම නිසාම නැවත ජාත්‍යන්තරයේ මේ රටේ විශ්වාසයක් ආයෝජකයන්ගේ ඇති වෙලා තිබෙනවා මේ රට තුල යමක් කරන්න පුළුවන් කියලා. ඒක හොඳ ලක්ෂණයක්. ඒ තත්ත්වය තුල අපිට විශ්වාසයක් තියෙනවා ඉදිරි කාලේ මේ රටේ යම් වෙනසක් ඇති වේවි කියලා. මේ නායකයාට පුළුවන්කම ලැබුණා තමන්ට ලැබුණු වරප්‍රසාද ජනතාව වෙනුවෙන් ප්‍රතික්ෂේප කරන්න. එතුමාට ලැබුණු නිල නිවාස, එතුමාට ලැබුණු වාහන, එතුමාට ලැබුණු ආරක්ෂාව මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන නිසා තමයි අද ජනතාවගේ විශ්වාසය ගොඩ නැගිච්ච නායකයා බවට එතුමා පත් වෙලා තියෙන්නේ. ජනතාව අද යම් කැපකිරීමක් කරන්න සූදානමින් ඉන්න බව අද පැහැදිලිව පේන්න තියෙනවා මේ වැඩපිළිවෙලත් එක්ක. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා එතුමගෙන්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ වංචා දූෂණ කළා තියෙන්නේ ඒ ආණ්ඩුවද මේ ආණ්ඩුවද මොන ආණ්ඩුව උනත් ප්‍රශ්නයක් නැහැ. වංචාවට දූෂණයට නාස්තියට එරෙහිව ඍජුව කටයුතු කරයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒකෙදි ආණ්ඩු බලයද, ආණ්ඩු ඉන්න කට්ටිය මේ පැත්තේ ඉන්න කට්ටියද, ඒ පැත්තේ ඉන්න කට්ටියද කියලා අදාළ වෙන්නේ නැහැ. මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් නැහැ. ඒක මේ පැත්තෙන් කරාද, එහෙම නැත්නම් අනිත් පැත්තෙන් කරාද කියන එක ප්‍රශ්නයක් නැහැ. ජනතාවට තියෙන එකම ප්‍රශ්නේ ජනතාවගේ මුදල් වංචා කරා නම් ඒකට විරුද්ධව දඬුවම් දීමේ අවශ්‍යතාවය තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙනියන වැඩපිළිවෙලට අපි අපේ ශක්තිය දෙනවා, අපි විශ්වාස කරනවා. මේ වෝහාරික වාර්තා මගින් හෙළිදරව් වෙන කරුණු අනුව, ඒ වගේම විශේෂයෙන්ම මහ බැංකුවේ මහදේවල් මේ මූල්‍ය වංචාව කළා රටින් පැනලා ඉන්න මේ අතුරුදහන් වෙලා ඉන්න අර්ජුන් මහේන්ද්‍රන් ඉක්මනින් ගෙන්නගෙන ඔහුට දඬුවම් ලබා දීලා ඔහු වංචා කර මුදල් මේ ඇලෝසියස්ලා වංචා කර මුදල් නැවත අය කරගෙන මේ රටේ ජනතාව වෙනුවෙන් මේ මුදල් ලබා දීලා කටයුතු කරයි කියන විශ්වාසය තියෙන ඒ විශ්වාසය තබමින් මේ කටයුතු ඉදිරියට මේ පරීක්ෂණ පවත්වාගෙන යන්න සම්පූර්ණ සහයෝගය පාර්ලිමේන්තුවේ මහජන නියෝතෙක් විදියට අපි ලබා දෙන්න සූදානම් බව සිහිපත් කරමින් මාඩිනව ස්තුතියි.
ආබෝපසුතිය මෙලකට සරෝපවන් මැතිතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
தலைமை தாங்கும் உறுப்பினர்களே, இலங்கை மத்திய வங்கியினால் வழங்கப்பட்ட திரைசேரி பிணைமுறிகள் தொடர்பான ஆய்வுத்துறை கணக்காய்வு சம்பந்தமாக விவாதம் நடைபெறுகின்றது. இது நீங்கள் அர்ஜுனா மகேந்திரன் சம்பந்தமாக எல்லோரும் விவாதித்துக் கொண்டே இருக்கின்றீர்கள். எங்களுக்கு இதை விட முக்கியமான பல விடயங்கள் உண்டு. அதில் ஒன்றை நான் இப்போது பேசப்போகின்றேன். இலங்கையின் ராணுவ தளபதியான சவேந்திரா சில்வாவும் அவரது குடும்பத்தினரும் அமெரிக்காவுக்குள் பிரவேசிக்க அமெரிக்க அரசாங்கம் பயணத்தடையை அறிவித்துள்ளது. ஒரு நாட்டின் பாதுகாப்புக்கு பொறுப்பான ஒரு படைத்தளபதி மீது இன்னொரு நாடு பயணத்தடை விதிக்கின்றதென்றால் அது சம்பந்தப்பட்ட நாட்டுக்கு ஏற்படுத்தப்பட்ட அவமானம் என்று கருதப்படுகிறது. அதிலும் சவேந்திர சில்வா மக்களால் தெரிவு செய்யப்பட்ட முன்னாள் ஜனாதிபதி மைத்ரிபால சிறிசேனாவினால் இராணுவ தளபதியாக நியமிக்கப்பட்டவர் என்பதுடன் அவர் தற்போதைய ஜனாதிபதியால் இராணுவ பிரதானியாகவும் பதவி உயர்வு வழங்கப்பட்டுள்ளார். இரு ஜனாதிபதிகளின் நன்மதிப்பை பெற்ற ஒருவருக்கு இன்னொரு நாடு பயணத்தடை விதித்திருக்கிறது என்றால் அது அந்த நாட்டுக்கு இழைக்கப்பட்ட அவமானம் என்றே கருத வேண்டியுள்ளது. இலங்கையில் இடம்பெறும் இறுதிப்போரின் போது சவேந்திரா சில்வாவை கட்டளை தளபதியாக கொண்டிருந்து 58வது படைப்பிரிவால் மேற்கொள்ளப்பட்ட மனித உரிமை மீறல்கள் காரணமாக இந்த தடை விதிக்கப்பட்டுள்ளதாக அமெரிக்கா அறிவித்துள்ளது. ஐக்கிய நாடுகள் சபை மற்றும் பிற அமைப்புகளால் ஆவணப்படுத்தப்பட்டுள்ள சவேந்திரா சில்வா மீதான மனித உரிமை மீறல் குற்றச்சாட்டுகள் தீவிரமானவை எனவும் நம்பகத்தன்மை வாய்ந்தவை எனவும் அமெரிக்க இராஜாங்க திணைக்களம் தனது அறிக்கையில் குறிப்பிட்டுள்ளது. மேலும் போர்க்குற்றங்கள் மற்றும் மனித உரிமை மீறல்களில் ஈடுபடுவோரை பொறுப்பு கூற வைக்கவும் பாதுகாப்புத்துறையை சீர்திருத்தவும் நீதி மற்றும் நல்லிணக்கம் தொடர அதன் பிற கடமைகளை ஆதரிக்கவும் இலங்கை அரசை கேட்டுக்கொள்வதாகவும் அமெரிக்கா தெரிவித்துள்ளது. எனினும் இலங்கை அரசு சவேந்திரா சில்வா மீதான குற்றச்சாட்டுகள் ஆதாரமற்றவை எனவும் ஒருதலைப்பட்சமானவை எனவும் தெரிவித்து சவேந்திரா சில்வா மீதான பயணத்தடையை நீக்கும்படி கோரியுள்ளது. மேலும் வெளிவிவகார அமைச்சு அமெரிக்க தூதுவரை அழைத்து மேற்படி தடை தொடர்பாக தங்கள் ஆட்சேபனையை தெரிவித்துள்ளது. இலங்கையில் இடம்பெற்ற இறுதிப்போரின் போது போர்க்குற்றங்கள் மனித உரிமை மீறல்கள் என்பன தொடர்பாக பல்வேறு தரப்பினராலும் குற்றச்சாட்டுகள் முன்வைக்கப்பட்டன. குறிப்பாக 2015 ஐக்கிய நாடுகள் சபையில் நிறைவேற்றப்பட்ட 31 தீர்மானத்தின்படி மேற்படி குற்றச்சாட்டுகள் தொடர்பாக இலங்கை அரசாங்கம் சர்வதேச வழக்கறிஞர்கள் நீதியாளர்கள் துணையுடன் மேற்கொள்ள வேண்டும் எனவும் அதில் வலியுறுத்தப்பட்டிருந்தது. இப்போது நம்பத்தகுந்ததும் தீவிரமானதும் ஆன ஆதாரங்களின் அடிப்படையிலே சவேந்திரா சில்வாவுக்கும் அவரின் குடும்பத்துக்கும் பயணத்தடை விதிக்கப்பட்டிருப்பதாக அமெரிக்கா கூறுகிறது. அதே சவேந்திரா சில்வா மீதான குற்றச்சாட்டுகள் ஆதாரமற்றவை என இலங்கை கூறுகிறது. இரு கருத்துக்களும் ஒன்றுக்கொன்று நேர் விரோதமானவை. 2015 ஐக்கிய நாடுகள் மனித உரிமைகள் பேரவையில் இலங்கையின் அனுசரணையுடன் நிறைவேற்றப்பட்ட தீர்மானத்தின் அடிப்படையில் மேற்படி போர்க்குற்றங்கள் மனித உரிமை மீறல்கள் தொடர்பான குற்றச்சாட்டுகள் சம்பந்தமாக விசாரணை மேற்கொள்ளப்பட்டிருக்க வேண்டும். ஆனால் அது மேற்கொள்ளப்படாத நிலையில் இலங்கை அரசாங்கத்துக்கு இரு தடவைகள் கால அவகாசம் வழங்கப்பட்டது. எனினும் கூட தீர்மானம் மேற்கொள்ளப்பட்டு 5 வருடங்களாகிவிட்ட போதிலும் அது தொடர்பான விடயங்கள் எதுவும் நிறைவேற்றப்படவில்லை. அவ்வகையில் போர்க்குற்றங்கள் மனித உரிமை மீறல்கள் தொடர்பான விசாரணைகள் நடத்தப்படவில்லை. அதைவிட இலங்கை அந்த ஐக்கிய நாடுகள் மனித உரிமைகள் பேரவையில் 2015 நிறைவேற்றப்பட்ட தீர்மானத்தை 5 வருடங்களின் பின்பு தாங்கள் நிராகரிப்பதாக தெரிவித்திருக்கின்றது. ஒரு தரப்பினர் மீது குற்றம் சுமத்தப்பட்டால் அது விசாரணைக்கு உட்படுத்தப்படுவதன் மூலமே குற்றச்சாட்டுகள் உண்மையா பொய்யா என்பதை கண்டறிய முடியும். மேற்படி விசாரணைகள் நடத்தப்பட்டு சவேந்திரா சில்வா மீது குற்றம் சுமத்தப்பட்டு குற்றங்கள் ஆதாரமற்றவை என்பது நிரூபிக்கப்பட்டிருந்தால் அமெரிக்க பயணத்தடை விதிப்பதற்கான வாய்ப்புகள் உருவாகியிருக்க முடியாது. ஆனால் ஐநா மனித உரிமைகள் பேரவை, சர்வதேச மனித உரிமை அமைப்புகள், தமிழ் அரசியல் தலைமைகள் என பல்வேறு தரப்பினரும் விசாரணைகள் மேற்கொள்ளும்படி கோரியும் அது நடத்தப்படவில்லை. எனவே இவ்விசாரணைகளை இலங்கை அரசாங்கம் நடத்தாமல் தட்டிக்கழித்து வந்தமையையும் தற்சமயம் ஐநா தீர்மானத்தையே நிராகரிப்பதாக அறிவித்திருப்பதற்குமான காரணம் விசாரணைகள் மேற்கொள்ளப்பட்டால் அரச படையினரின் போர்க்குற்றங்கள் மனித உரிமை மீறல்கள் நிரூபிக்கப்பட்டுவிடும் என்ற அச்சம் என்றே நாம் கருதுகின்றோம். இலங்கை வெளிவிவகார அமைச்சு சவேந்திர சில்வா மீதான குற்றச்சாட்டுகளுக்கு ஆதாரம் இல்லை என தெரிவிக்கிறது. அமெரிக்காவோ நம்பத்தகுந்த தீவிரமான ஆதாரங்கள் இருப்பதாக கூறுகிறது. எப்படி இருப்பினும் ஒரு விசாரணையை மேற்கொண்டிருந்தால் அமெரிக்க முன்வைக்கப்படக்கூடிய ஆதாரங்களை முறியடித்திருக்கலாம் அல்லவா? எனவேதான் அரச படைகளால் மேற்கொள்ளப்பட்டதாக கருதப்படும் போர்க்குற்றங்கள் மனித உரிமை மீறல்கள் சர்வதேச அரங்கில் நிரூபிக்கப்பட்டுவிடும் என்ற அச்சத்தினாலேயே விசாரணைகள் நடத்தப்படுவது தட்டிக்கழிக்கப்பட்டு வந்தது என்பதை நாம் திடமாக நம்புகிறோம். ஐநா மனித உரிமைகள் பேரவையின் இலங்கையால் அனுசரணை வழங்கப்பட்ட தீர்மானத்தை நிராகரித்திருப்பதும் இவ்விடயங்களை மேலும் ஆதாரப்படுத்துகிறது. எனவே இலங்கை அரசு சர்வதேச நியமங்களை அலட்சியப்படுத்தி வருமானால் எதிர்காலத்தில் சர்வதேசம் மேற்கொள்ளக்கூடிய நடவடிக்கைகளுக்கு இது ஒரு முன்னறிவித்தல் எனவே நாம் கருதுகிறோம். பொறுப்பு கூறலில் இருந்து தப்புவதற்கு எடுக்கப்படும் முயற்சிகள் இலங்கையை சர்வதேச அரங்கில் தனிமைப்படுத்தப்படும் நிலைக்கே இட்டுச் செல்லும் என நாம் திடமாக நம்புகின்றோம். நன்றி.
பொம்மசுதி கனகஹிராத் கர்வாமத்துமான் ஒவ்வொருமான்ட வினாடி ஹாயக காலையாக தேனும்
வினாடி தாயக் காலையாக විශේෂයෙන්ම අද මේ ව්‍යවහාරික විගණන වාර්තාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා මට ප්‍රථම කතා කරපු අපේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරපු ආකාරයට මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අපේ රට එදා අනුග්‍රහය දක්වපු යෝජනාව නිසා අද යුද අපරාධ ඔප්පු වෙලා තියෙනවා කියලා එතුමා කියනවා. ඒක මම හිතන්නේ ඉතාමත් බරපතල චෝදනාවක්. ඒක නිසා අපි විශේෂයෙන්ම අද මේ සභාව සහ මේ රටේ ජනතාව නොමග යවන්න කියලා අපි ඉල්ලීම කරනවා. එහෙම චෝදනාවක් නැහැ. අපි නමුත් කෙසේම වුණත් කියන්න ඕනේ කාරණේ තමයි පසුගිය රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අනුග්‍රහය දක්වපු ශ්‍රී ලංකාව අනුග්‍රහය දක්වපු යෝජනාවට අස්සන් තැබීම තුලින් තමයි ඒකේ තියෙන ඒ ගැටලු නිසා තමයි අද වෙනකොට ශවින්ද සිල්වා වැනි යුද විරුවෙක්ට ඒ වගේ චෝදනා එල්ල කරන්නේ. ඒක නිසා අපි තරයේ හෙලා දකිනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ රටේ යුද්ධය අවසන් කරන්න කටයුතු කරපු ශවින්ද සිල්වා මැතිතුමා වෙනුවෙන් අපි ඒක එතුමාගේ ඒ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න අපි හිට ගන්නවා කියන එක මේ අවස්ථාවේ අපි ප්‍රථමයෙන්ම ප්‍රකාශ කරනවා. අද මෙතන සරත් ෆොන්සේකා මැතිතුමත් ඉන්නවා. ඉතින් එතුමා වෙනුවෙනුත් අපි ඒ යුද්ධය අවසන් කිරීම පිළිබඳව එතුමා වෙනුවෙනුත් අපි ඕන වෙලාවක නැගී සිටිනවා කියන එක ප්‍රකාශ කරනවා. ඉතින් මේ විවාහාරික විගණන වාර්තාව දැන් අද නොයෙකුත් පසුගිය බැඳුම් කර වංචාව වහගන්න එල්ල කරපු විගණන වාර්තාවක් හැටියට තමයි අපි දකින්නේ. ඉතින් මේකේදී විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණේ තමයි මෙම සමාගම කැබිනට් අනුමැතියක් ඇතුව තමයි මේ විගණනය කරන්න තෝරා අරගෙන තියෙන්නේ. නමුත් මේ ක්‍රමවේදය පිළිබඳව කිසිම පැහැදීමක් නැහැ, පැහැදිලි කිරීමකුත් නැහැ. ඒ වගේම තමයි අද වෙනකොට මෙම සමාගම ඉන්දියාවේ වංචාවලට අහුවෙලා තියෙන සමාගමක්. ඉතින් එතකොට අපිට මෙම විගණන වාර්තාව පිළිබඳව අපිට විශ්වාසයක් නැහැ. ඒ වගේම මේ විගණන වාර්තාවට අපි රුපියල් මිලියන 200ක් වියදම් කරලා තියෙන පමණක් නැමේ. අද උදේ අපේ පත්‍රයේ තියෙනවා ඒ සඳහා තවත් මිලියන 36ක මුදලක් ශ්‍රී ලංකානු රජයෙන් ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මම හිතන්නේ මේ වංචාවට ලක් වෙලා ඉන්න සමාගම අපෙන් මෙතරම් මුදලක් ලබාගෙන අපේ රටට මේ වාර්තාව ලබා දීම පිළිබඳව සැකයක් මතු වෙනවා. ඒ පමණක් නෙමෙයි මේ විගණන වාර්තාව ඉදිරිපත් කරපු සමාගම තෝරා ගන්න කොටත් ඒ වගේම 2015 මහා බැංකුව මංකොල්ල කන කොටත් හිටපු එකම මුදල් අමාත්‍යාංශයේ මුදල් ලේකම්තුමා තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ පමණක් නෙමෙයි අර ඒකේ ඔඩිට් කෝඩිනේටර් හැටියට පත් කරපු පුද්ගලයා එදා මහා බැංකුවේ 2015 පෙබරවාරි මාසේ මංකොල්ල කනකොට හිටපු මොන්ට්‍රේඩ් බෝඩ් එකේ හිටපු ඒ කෙනාම තමයි. ඒ පුද්ගලයාට අද වෙනකොට තව මිලියන 1.5ක මුදලක් ඒ සම්බන්ධීකරණය කිරීම සඳහා මුදලක් යොදලා තියෙනවා. ඉතින් මේක වාර්තාව ලබා ගන්නත් මම හිතන්නේ මුදල් කොල්ල කාලා තියෙනවා කියන එක කියන්න ඕනේ. ඉතින් මේකෙදී අපි දෙන්න කාරණේ තමයි මේ රටේ මේ මහා බැංකු මංකොල්ලේ සැර අඩු කරන්න, එහෙමත් නැත්නම් ඒක යට ගහන්න, එහෙමත් නැත්නම් දේශපාලන වාසියක් ලබා ගැනීම වෙනුවෙන් මේ එවකට තිබුණු රජය මැදිහත් වෙලා ඉදිරිපත් කරපු වාර්තාවක් හැටියටයි අපි දකින්නේ. ඉතින් අපි අහන්න කැමතියි විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයාට එදා චෝදනා තිබුණා. එතකොට මේකේ මහා මොලොකරු කියලා මුළු රටම දන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා පමණක් නෙමෙයි, අර්ජුන ඇලෝසිය, ඒ වගේම අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු මේකට සම්බන්ධ සියලු දෙනා ඉතාමත් කඩිනමින් නීතියට ගෙනෙම කටයුතු කිරීම තමයි අද කළ යුත්තේ කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා. එතකොට මේ 2015 මහා බැංකු මංකොල්ලයත් සමග එදා පාර්ලිමේන්තුවේ සහ අපි වංචා දූෂණ ඒ විමර්ශනය කිරීම සඳහා පැමිණිලි කරලා අවසානයේදී ඩිව් ගුණසේකර මැතිතුමාගේ කෝප් වාර්තාව එළිදක්වන්න කටයුතු කරන අවස්ථාවේ තමයි එදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. එතකොට එදා ඩිව් ගුණසේකර කෝප් කමිටුවේ වාර්තාව වගේම පසුගිය ආණ්ඩුව සමයේ හඳුන්හෙට්ටේ මන්ත්‍රීතුමාගේ කෝප් කමිටු වාර්තාවේ සභාපතිවරයා හැටියට කටයුතු
කරා. ගරු එමතුමා ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
විනාඩි තව විනාඩි 5ක් දෙන්න ගරු මන්ත්‍රීතුමා විනාඩි 10ක් ලබා දෙන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. තව විනාඩි 5ක් දෙන්න. ඒ වගේම මේ ජනාධිපති කොමසමෙන් ඒ වගේම විකුණාධිපති වාර්තාවෙන් මේ සියල්ලගේම ඔප්පු වෙලා තියෙනවා. මේ කණ්ඩායම ඒක වංචාවක් කරාද එමත් නැත්නම් පාඩුවක් කරාද කියන එක නෙමෙයි, සංවිධානාත්මකව වංචාවක් කරා කියන එක ඔප්පු වෙලා තියෙන කාරණයක්. ඒක නිසා අපිට ගැටලුවක් නැහැ 2015ට ප්‍රථමද 2015ට පස්සේද කියන එක. අපේ රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කාලා තියෙනවනම් ඒ හැම කෙනෙක්ටම දඩුවම් දීම වැදගත් වෙනවා. ඉතින් අද තියෙන චෝදනාව තමයි 2015ට කලින් එදා එවකට හිටපු කබ්‍රාල් මහා බැංකුවේ අධිපතිතුමාත් ඒ වගේම එතුමාගේ ඥාතීන් සම්බන්ධ වෙලා එදා රජයට පාරුවක් සිදු කරා කියලා. ඉතින් මම දන්නේ මේ පිළිබඳව මාධ්‍ය සහ මුළු රටේම ප්‍රචාරය වුණත් මේ වාර්තාවේ කිසිම කෙනෙක්ට චෝදනාවක් එල්ල කරලා නැහැ. ඒක නිසා අපි කියනවා චෝදනා කෙසේ වෙතත් කබ්‍රාල් මැතිතුමා සහ එතුමාගේ පවුල සම්බන්ධ නම් ඒක නිතියට ගෙන එන්නට කටයුතු කරන්න හැකියාව තියෙනවා. ඒකට නඩු දාන්න පුළුවන්. ඒකට පොලිසියට ගිහිල්ලා CID එකට ගිහිල්ලා පැමිණිලි කරන්න පුළුවන්. අන්න ඒක නිසා අපි විශේෂයෙන්ම ඉල්ලීම කරනවා අපිට ගැටලුවක් නැහැ මේකට සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඕනම කෙනෙක්ට චෝදනා කරන්න නැමෙයි පාර්ලිමේන්තුවේ එහෙමත් නැත්නම් ගේ වේදිකාවේ කතා කරන්න නැමෙයි ඒක නීතියට ගෙන ඒමට කටයුතු කරන්න කියලා ඉල්ලීම කරනවා. ඊළඟට මේක අපිට එක වංචාවක් ගැන කියන්න බෑ. අද වංචා ගැන කතා කරා මේ පාර්ලිමේන්තුවේ සමහරක් පසුගිය කාලයේ පමණක් නැමෙයි මම හිතන්නේ ඉදිරියේදී ඕනෑම වංචා කරන කෙනෙක්ට නීතියට ගෙන ඒම සඳහා අපි මේ රජය කටයුතු කරනවා කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඒක නිසා අපි දන්නවා පසුගිය කාලේ විදේශ රටවල ගිහිල්ලා ඉවරලා මේ රටේ මුදල් ටික අරගෙන ඒ රටවල් වල ගිහිල්ලා බැංකුවල තැන්පත් කරා. ඊළඟට චෝදනා තියෙනවා එවකට හිටපු අමාත්‍යවරුන්ට අමාත්‍යවරුන්ගේ ලේකම්වරුන්ට අර පැනමාවේ තිබුණ ඒ වංචාවට සම්බන්ධ වෙච්ච කණ්ඩායම් ගැන. ඒක නිසා අපි එක තැනක නවතින්න නැතුව ඒ හැම දෙයක්ම හොයලා බලන්න කටයුතු කර යුතුයි. ඊළඟට මේ වාතාව ගැන කතා කරනකොට 2002 සිට 2004 දක්වා වාතාවේ සඳහනක් වෙන්නේ නැහැ. අපි දැක්ක විපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා ඒ පිළිබඳව දත්ත සොයාගන්න හැකියාවක් ලැබුණේ නැහැ කියලා. අපි මේ අවස්ථාවේදී කියනවා ඒක හැකියාවක් ලැබුණ නැහැ නෙමෙයි සිතාමතා සංවිධානාත්මකව ඒ කාල වකවානුව තුලදී ඒ තිබුණ වාතාවන් සියල්ලක්ම අංගලා තියනවා කියන එක. එදා හිටියේ අග්‍රමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඊළඟට නැවතත් බැඳුම් කරේ මහමලු කර හැටියට කටයුතු කරේ 2015 දී මැතිතුමා. එතකොට මේ වාතාවට අනුව මේක වංචාවක්ද එමත් නැත්නම් මේක පාඩුවක්ද කියන එක නෙමෙයි අපි විශේෂයෙන්ම බලන්න ඕනේ කාරණේ තමයි 2015ට කලින් ඒ පාඩුවක් සිදු වෙලා තියෙනවා. ඒ පාඩුව සිදු වුණා වගේම අනිත් පැත්තෙන් ලාභය ලබාගත් සමාගම් මොනවාද කියන එක. ඒ ලාභ 99%ක්ම ලබාගෙන තියෙන්නේ රජයට සම්බන්ධ සමාගම් විශේෂයෙන්ම ලංකා බැංකුව, මහජන බැංකුව, NSB බැංකුව, EPF එක තමයි ලාභ ලබාගෙන තියෙන්නේ. ඊළඟට අපි අනිත් පැත්තට 2015ත් එක්ක බැලුවාම සංසන්දනය කරාපුවම 2015 පෙබරවාරි මාසයේ පමණක් බැඳුම් කර වංචාවෙන් මිලියන 300ක් අරගෙන ආයෝජනය කරන්නේ ඒ සමාගම පර්පචුවල් ට්‍රෙෂරි සමාගම. නමුත් එක ගනුදෙනුවකින් පමණක් ලාභය මිලියන 4600කට එක ගනුදෙනුවකින් ලබා ගන්නවා. 100ට 1500ක ලාභයක් ලබා ගන්න මේ සමාගම පෞද්ගලික සමාගමක්. තෙරිසා ඒ පිළිබඳව අද රටේ ජනතාව විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අර අපේ රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රමාත්‍යතුමා මේ රටෙන් බැහැර වෙන්න ඉඩ දුන්න අර්ජුන මහේන්ද්‍රන්ව මේ රටට ගෙනෙන්නේ කවදාද කියන එක. එතකොට අපි අහනවා විශේෂයෙන්ම අද මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න අපේ
එතුමාට විනාඩි දෙක කාලයක් තියෙනවා.
අවසන් කරන්න අපි විපක්ෂ නායකතුමනි දැන් මේ මහ බැංකුව මංකොල්ලයට සම්බන්ධ වෙලා ඉන්න මේ මහ බැංකුව මංකොල්ල කන්න උපදෙස් ලබා දුන්න එදා හිටපු අමාත්‍යවරු ඉන්නවා. ඊළඟට කෝප් කමිටුවේ ඉඳලා දුරකථන ඇමතුම් පොත් ලියපු ඊළඟට ෆුට් නෝට් දාපු ඊළඟට ගෙවල් ලබා ගත්ත ඒ වගේම නොයෙකුත් ආකාරයෙන් මේකට සම්බන්ධ චෝදනා තියෙන පමණක් නැමේ අද ඔප්පු වෙලා තියෙන ඒ කණ්ඩායමට ඉදිරියේදී ඔබ තමුන් නාංශයේ නායකත්වයෙන් මැතිවරණයේදී නාම යෝජනා ලබා දෙනවද කියලා අපි අහන්න කැමති පිටරුන්නේ ඒක නිසා අපි විශේෂයෙන්ම කියනවා ඉදිරි මැතිවරණයේදී ඒ වගේම මේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව හදන ආණ්ඩුවකදී අපි වංචාවට ඉතිහාසයේ තිත තියෙන රජයක් බවට පත් වෙනවා කියන එක සඳහන් කරමින් මේ අභූත චෝදනා නැතුව මේක විශේෂයෙන්ම මේ සියලු දෙනාම මොන කාලේ හරි ඒ චෝදනාවලට ලක්ුණ ඒ චෝදනා ඔප්පු කරන්න පුළුවන් සියලු දෙනාම නීතියට ගෙනෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලීම කරමින් පන්දි හඬනවා.